ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යංติ ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යංติ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිතරමේන සංසිංහං ධම්මං සාදු සංසුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ සම්බං.
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වං අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යථා ච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති කංච පජානාති යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පානං හෝති කංච පජානාති යථා ච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති කංච පජානාති
සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛරාජෝත්තමයාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනෙහි නීවරණ විදර්ශනාව සම්බන්ධ දේශනා කළ සූත්‍ර පාඨයක් මෙතන ප්‍රකාශ වුණේ. අද ධර්ම දේශනේ සඳහා මාතෘකාව පංච නීවරණ ගැනයි. එනිසා මේ පංච නීවරණ සම්බන්ධ කෙටි හැඳින්වීමකටයි අපි කාලය ගන්නෙ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ භාවනා කර්මස්ථාන 21ක්. එයින් ධම්මානුපස්සනාවට ඇති කර්මස්ථාන පහක් තියෙනවා. එයින් පළමුවන්නේ නීවරණ විදර්ශනාවයි. නීවරණ කියන එක අපි ඉස්සෙල්ලා තෝරලා බලන්න ඕනේ. දැන් මේ සූත්‍ර පාඨය තෝරන්න ඉස්සර වෙලා නීවරණ. නීවරණ නමින් හඳුන්වන්නේ ආවරණ කියන තේරුමයි. නීයානාවරණං කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නිවනට බාධා කරනවා. ආවරණ කියන්නේ බාධා කරනවා. නිවනට පමණක් නෙමෙයි කුසල් සිතටම බාධා කරනවා. කුසාසිතට බාධා කරනවා මේ ධර්මතා පහ. ඒවා තමයි නීවරණ කියලා හඳුන්වන්නේ. ඒ ධර්මතා පහ කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා පහට බෙදෙනවා. මේක පහට බෙදෙන්නේ තීන මිද්ද දෙක එක්කාසු වෙලා, උද්ධච්ච කුක්කුච්ච දෙක එක්කාසු වෙලා තමයි පහට බෙදෙන්නේ. එක එක වශයෙන් ගන්නවා නම් නිවන ඔක්කොම තියෙනවා අටක්. අට නිවරණා මතා කියලා අභිධම්මන්ත සංග්‍රහය සඳහන් වෙනවා නිවන අටක්. ඒ වෙන්නේ මෙහෙමයි. කාමච්ඡන්ද කියන්නේ ලෝභය, ව්‍යාපාද කියන්නේ ද්වේෂය, තීන මිද්ද දෙක එනම් ඡායසික දෙක, උද්ධච්ච කුක්කුච්ච එවැගේම ඡායසික දෙක, විචිකිච්ඡාව සහ අවිජ්ජාව. අවිද්‍යා මේ පහට මේ එකතු වෙන නිසා ඒක අමුතුවෙන් කියුවේ නැසක් එතන අයිති. එතකොට මෙන්න මේ ධර්මතා අට තමයි නීවරණ කියලා හඳුන්වන්නේ. මේ දේශනේ සඳහන් වෙන්නේ පහයි. ඒ පහ වෙන්නේ භාවනාවට ගත යුතු ආකාරයයි. මොකද මේ නීවරණ පස් දෙනාට පහර දෙන අංග ධර්ම පහක් තියෙනවා. ඒවට කියනවා ධ්‍යානාංග කියලා. විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. එතන විතරක, විචාර, ප්‍රීති, වේදනා, ඒකාග්‍රතා කියලා පද සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මෙන්න මේ නීවරණ පහට පටහැනි ධර්ම පහක් තියෙන නිසා තමයි මේ පස් දෙනා එකාසු කොට තෙල්ලා තියෙන්නේ. අනිත් එක තීන මිද්ද කියන දෙකයි උද්දච්ච කුක්කුච්ච කියන දෙකයි එක හා සමාන දෙවින්ද. ඒ කියන්නේ ඒවා උපදින්න හේතුත් එක වගේ. ඒවට ආහාරත් එක වගේ. ඒවා ප්‍රහාණය වෙන්නේ එකවර. ඒවට ප්‍රතිපක්ෂ ධර්මත් එක හා සමානයි. එනිසා තමයි මේ දෙක එකට එකට ගත්තේ. දැන් අපි සලස බලමු. කාමච්ඡන්ද නීවරණේ යනු ලෝභය. ලෝභය නමින් එතන හඳුන්වන්නේ මේ 11 කාම භූමියට ඇයට සම්ප්‍රඥාන ආශාව. අපි නිදසුනක් වශයෙන් ගමු. දැන් අපි මේ භාවනා කරනවානේ. භාවනා කරනකොට සමහර විට යම් යම් දෙයකින් ආශාවල් ඇති වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් වාඩි වෙන්න ඕන. වාඩි වෙනකොට එතන අනේ මේක රිදෙනවා. මොකද මෙත්තයක් තිබුණා නම් හොඳයි. අන්න කායික සෝය ගැන ආශා ඇති වුණා. කායික සෝය ස්පර්ශය ගැන කැමැත්ත ඇති වුණා. ඒකක් කාමච්ඡන්දේ. ඒ වගේ දැන් ගිහි පැවිදි කාට වුණත් තමන් පරිහරණය කරන දේවල් ගැන තියෙන ආශාව. ඇඳුම් පැළඳුම් ගැන, ඒ වගේම ආභරණ ගැන, යාන වාහන ගැන, ඇඳ කුටු ඇතිලි කොට මෙත් ආදී ගැන, සිංගම් කෝප හැඳි ගැ රූප ආදී ගැන පරිහරණය කරන දේවල් ගැන තියෙන ආශාව. ඒවා ගැන ආශාව තියෙනවා. ඒ නිසා ඒවට තියෙන කාම ඡන්දේ හැම දෙයක්ම වස්තු වශයෙන් වස්තු කාමයේ ඇති නිසා. මිල මුදල් ගැන, පුජ්‍යණියන් ගැන තියෙනවා. එතකොට මේ කාම ඡන්දේ කියන එකම ලෝකෙම පැතිරිය කියන දෙයක්. ලෝකෝත්තර ධර්ම හැර මේ ලෝකේට ඇති හැම තැනම පැතිරිය කියනවා මේ කාම ඡන්දේ කියන ලෝභය. මේක බාධා කරනවා. දැන් අපි හිතමු අර ඉස්සර චූලේක සාටක කියලා බ්‍රාහ්මණී සිටියා බුද්ධ කාලේ. සවැත් නුවර. ඉතින් හරියට ශ්‍රද්ධාවන්තයි. ගෙදර දරුවෝ නැහැ. ඒ දෙන්න විතරයි බ්‍රාහ්මණයයි බ්‍රාහ්මණී තුමියයි. දෙන්නටම ගෙදරින් පිට යනකොට ඇඟ වහ ගන්න තියෙන එකම සළුවයි. ඇඟ වහ උඩුකය වහ ගන්න තියෙන එකම සළුවයි. ඒකෝ උඩුකය වහ ගන්න එක ගෙදරින් පිට වෙන්නේ නැහැ. දෙන්නත් එකවර බණ අහන්න යන්න වෙන්නේ. ඉතින් දවල් කාලේ බ්‍රාහ්මණී තුමිය යනවා ඒක පරවාගෙන බණ අහන්න. හන්දෑවට රැට යනවා බ්‍රාහ්මණ තුමයා. තුමා. මේ මේක දවසක් බ්‍රාහ්මණ තුමයි හන්දෑවේ බණ අහන්න ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේම ධර්මාසනාරූඪව දේශනා කරමින් හිටියා. මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා බණ අහගෙන යනකොට රාත්‍රියේ පෙරියම් කාලේ. හිතුණ අනේ ධර්ම පූජාවක් කරන්න මට ඇත්තා. මොනවාක්වත් අතේ නැහැ. ඉතින් මේ තමා පොරවණ ඉන්න උතුරු සළුව තමයි කියන්නේ දෙනවා නම් දෙන්න. හිතුව මේකවත් දෙන්න ඕනේ කියලා. දෙන්න හිතනකොට මෙන්න දහසක් හිතවිලි ආවා. අනේ මේක දීලා කොහොමද? මටයි දැම්මීටයි දෙන්නලු තියෙන්නේ මේකනේ වහගන්න උඩුකය වහගන්න. ඔන්න දහසක් හිතවිලි ආවා ලෝභ සාගත. අන්තිමේදී ගන්න බැරි වුණා පෙරියම් කාලේ. මැදියම් කාලෙත් කොහොම හිතුණා. ඒ වෙනාවෙත් අර වගේ දහස් ගණන් ලෝභ සාගත සිතිවිලි ඇවිල්ලා වැලකුණා දාන පූජාව. අලියම් කාලෙත් මෙතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා මේක පූජා කරගන්න. හිතිච්ච ගමම්ම මේක ඇඟෙන් ගැලෙව්වා නැමුවා බුදු පාමුල තියලා පූජා කළා. ඇති වෙච්ච ප්‍රීතිය කොච්චරද කියනවනම් කෑ ගැස්සුණා මම දිනුවෝ කියලා. කුසල රජුරොත් ඔය බණ පිරිසේ කෙලවර ඉඳලා තියෙනවා. රජුරවන්ද ඇහුණ මේ ශබ්දේ කෙනෙකුට කිව්වා ගිහින් බලන්න කවුරුද කෑ ගහන්නේ මම දිනුවා කියලා. ඉතින් බැලුවා මේ බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයා කැඳේවා සජ්ජුරුවන් ළඟට ඇවිල්ලා මොකක්ද කිව්වේ මේ සමුන් දිනුවගේ මොනවද? අනේ දේවයන් වහන්සේ රටක් දිනුවාට වඩා දිනුමක් මන් දිනුවා. මට මේ හන්දෑවේ ඉඳලා මේක පූජා කරන්න හිතුණ දහස් ගණන් හිතවිලි බාධක ඇති වෙලා මට මේක වැළකුණා. මම අන්තිමේදී තුන්වෙනි වරට මගේ මේ ඇඟ වහගෙන හිටි උතුරු සල්ලෝ ගලවලා බුදු පාමුල තියලා පූජා කළා. මගේ ලෝභය මගේ ඡන්දේ ඕනක මොකෝම පරිත්‍යාග කළයි. ඒකෙන් මට කෑ ගැස්සුණා මට සමා වෙන්න කිව්වා. ඊපස්සේ රජුරෝ සතුටු වුණානේ මෙච්චර නැති බැරි මිනිස්සයා වුණත් මොනතරම් ශ්‍රද්ධාවෙන්ද මේ පූජා කළේ කියලා සළු යෝගල් ගෙනගෙන දුන්න කීප වාරයක් ගෙනපෝ ඔක්කොම පූජා කළා. හැබැයි අන්තිමට දුන්නේ වෙන දෙකක් ඉතුරු කරගත්තා. එහෙමදුව රජුරෝ මෙතුමාට පරිත්‍යාග කළා ලක්ෂේ ලක්ෂේ බගින බගින් වටින කලස් දෙකක්. ඒකත් මෙතුම පරිත්‍යාග කළානි. එකක් බුදුරජාන් වහන්සේ ගන්දු කුටියේ දිනේලුවා. අනික තමන්ගේ ගෙදර ස්වාමින්වහන්සේලා දන් වන්දන තැන ඉහෙලින් දිනත දැන්දා. අර දැන් ඔක්කොම Taman ජයගෙන. අර ඒවා ගැන කිසිය ආසාවක් දැන් නැහැ. ඇයි හිතේ තිබුණු බැඳුම කැඩුණානි? අන්නේ වගේ තමයි කොයි හරි දෙයක් ගැන අපේ බැඳීමක් තියෙනවා නම් ඒ ගැන තමයි අපේ සිත ලෝභයක තියෙනවා කාම ඡන්දය. ඉතින් මේක තා සුළු දේවල් වලට පව ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහව. මේ තරහ තමයි ඊට වඩා භයානක සතුරා. ඔය දෙන්න තමයි අපි වට කරගෙන අවරගෙන ඉන්නේ. අනිත් ඒවාට වඩා බරපතලයි මේ දෙක. තරහව කියන එක දෝෂ ඡයිසකේ. අනික ලෝභය මේක දෝෂේ. දෙන්න දෙපැත්තේ. එතකොට ද්වේෂය කියන එකේ ස්වභාවය හැම වෙලාවෙම ගැටෙන සුළු බව. ඉතින් ද්වේෂයේ පහළ වෙන හේතු රාශියක් තියෙනවා. අර දසවස්තුක ආඝාත, දසවිධ ආඝාත වස්තු කියලා කියනවනේ. ආඝාත කියන්නේ තරහ යන කරුණු 10ක් තියෙනවා. ඒ නිසා තමයි මේ කේන්ති ඇති වෙන්නේ නැත්නම් තරහ ඇති වෙන්නේ. ඒකත් අර වගේ හැම වෙලාවෙම අපේ අවතාර කොට බාධා කරනවා. කුසල් කරන්න ගියාම බාධා කරන හැම වෙලාවෙම. ඊළඟ තීන මිද්ද. තීන කියන්නේ හිතේ තියෙන මැලිකම. මිද්ද කියන්නේ චෛතසිකයන්ගේ මැලිකම. මේ දෙක එකතු වුණොත් කයත් මැලි වෙනවා. කයත් ඒ වගේම මේ මැලි වෙනවා, කම්මැලි වෙනවා. එතකොට තීන කියන්නේ සිත පිළිබඳ දුබලකම. මිද්ද කියන්නේ චෛතසික පිළිබඳ දුබලකම. හැබැයි මේ දෙකම චෛතසික ධර්ම දෙකක්. එයින් තීනෙන් කරන්නේ සිත දුරවල කරනවා. මිද්දෙන් කරන්නේ චෛතසිකයන් දුරවල කරනවා. එනිසා මේ දෙකම එක හා සමාන බැවින් ඒක එක නීවරණයක්. තීන මිද්දාට කාටවත් බලපානවා. භාවනා කරන්න ගියත් සිරා වැටෙනවා. සමාතයකට තවත් උදව් ලැබෙනවා හේතු වෙලා ඉන්නකොට. ඉතින් ඒ වාගේ අපහසුතා එනවා මේ තීන මිද්දෙන් අපි කොච්චර උත්සාහ කළත් මෙන්න ඇවිල්ලා අපෝ යටකර ගන්න ඇතහට යට වෙනවා වගේ තීන මිද්දෙට යට වෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු ස්වභාවය. විසිරුණු ස්වභාවය. ඒ කියන්නේ කොයි වෙලාවකවත් එකලෙස තියෙන්නේ හරියට ගහක බැඳපු කොඩිය වගේ නිතරම සැලෙනවා. ඒ වගේම ජල තලයකට කැටක් කැමලිච්චක් දැම්මම චලනය වෙනවා වගේ හිත නිතරම චංචලයි. ඒ වගේම හුලං ගාමන තැනක පහනක් දැල්ලුවාම පහන් සිලුව සෙලවෙනවා වගේ නිතරම සෙලවෙනවා මේ සිත. කළු කොටකට ගලක් ගැහුවම විසිරියනවා වගේ මේ හිත නිතරම විසිරි යනවා. ඒක තමයි උද්දච්චය කියන්නේ. සමහර කෙනෙක් උද්දච්චය තෝරනවා මාන්නේ කියලා. මාන්නේ නොවේ. මාන්නේ වෙනයි උද්දච්චය වෙනයි. උද්දච්චය කියන්නේ විසිරුණුකම. ඒක පාලියෙන් කියන විච්ඡේපකතා කියලා. විසිරුණු බව. විච්ඡිත්තං චිත්තං විච්ඡිත්තං චිත්තං දපජානාති කියලා තේනවනේ හිත විසිරුණු බව. ඊළඟට කුක්කුච්ච කියන්නේ සැක මේ පසුතැවිල්ල. කුක්කුච්ච කියන්නේ පසුතැවිල්ල. නොකල කුසල කියන්නේ කළ අකුසල කියන්නේ හිත තැවෙනවා. ඒක තමයි පශ්චාත්තාප කියලා කියන්නේ බොහෝ දෙනා පසුතැවිල්ල. පාලියෙන් කියන විප්පටිසාර කියලා. විපිරිසාර. විපිරිසාර කියන්නේ නිතරම සමන් නොකල කුසල ගැන හිතන අනේ මට අවදේ කරන්න බැරි වුණා, අවදේ කරන්න බැරි වුණා කුසල ගැන පසුතැවෙනවා. කුසල නොකල කුසල ගැන. ඒ වගේම කළ අකුසල ගැන. සුළුයෙන් හරි මහත් හරි අකුසලයක් සිදු වුණා නම් ඕක නැවත සිහි වෙන්න සිහි වෙන්න හිතේ බලවත් පසුතැවිල්ල එනවා. ඒ දෙකදම කියනවා කුක්කුච්ච කියලා. කුකුස් බව. විචිකිච්ඡා කියන්නේ සැකේ. මේ සැකේ කියනකොට ඒක අරමුණු අටක් අරමුණු කරගෙන සැකේ ඇති දෙන්නේ. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ඒ වගේම ශික්ෂා ප්‍රතිපදාව ගැන, අතීත කාලය ගැන, අනාගත කාලය ගැන, ඒ වගේම වර්තමාන කාමේ කාලය ගැන, ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන. මේ කියන කාරණා පිළිබඳව සැක තියෙනවනම් ඒකට කියනවා විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා කියන්නේ තීරණාත්මකව ගන්න බෑ. තීරණයක් ගන්න බැරි බවයි විචිකිච්ඡා කියන්නේ. එතකොට තිකිච්ඡා කියන්නේ ප්‍රතිකාරයට ප්‍රතිකාර කළා සුව කරන්න බැරි දෙයක් තමයි විචිකිච්ඡාව කියන්නේ. තවත් කියනවා දෙමන් සංදේකට ගින් තීරණ ගන්න බැරුව අතරමං වෙලා ඉන්නවා කියලා. දෙගිඩියාව කියලා කියනවා. මෙන්න මේකෙන ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා. එයින් මේ කාමච්ඡන්දය කියන එක ගැනයි මේ මාතෘකාවේ කියවුනේ. දැන් අපි හැම වෙලාවෙම භාවනා කරනකොට අපි තේරුම් කරගන්න ඕනේ භාවනා කරන වෙලාවේ හරි අනිත් වෙලාවක හරි සංසංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් ඊයේ ලෝභයක් ආසාවක් තෘෂ්ණාවක් ඇති වුණා නම් Taman දැනගන්න ඕනේ මෙන්න මේක තෘෂ්ණාවක් මේක ලෝභයක් මේක කාමච්ඡන්දයක් මේ කාමච්ඡන්ද නීවරණයක් කියලා දැනගන්නට ඕනේ. අසන්තවං අජ්ජත්තං කාමච්ඡන්දං නති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. Tamanගේ හිතේ එළනේ ලෝභයක් කාමච්ඡන්දයක් නැති වෙලාවේදී දැනගන්නවා මගේ හිත කාමච්ඡන්දෙන් තොරයි කියලා Taman දැනගන්නවා. යතාච අනුප්පන්නස් කාමච්ඡන්දස් උප්පාදෝ හෝති තංච පජානාති. යම් විදිහකින්ද මේ කාමච්ඡන්දි උපදින්නේ ඒකත් Taman දැනගන්නට ඕනේ. කොහොමද මේ කාමච්ඡන්දි උපදින්නේ? සුභ වශයෙන් අරමුණු ගැනීමෙන් වෙයි. සුභ වශයෙන් ගැනීමෙන් තමයි කාමච්ඡන්දි උපදින්නේ. මේක හොඳයි, මේක ලස්සනයි, මේක වටිනවා ආදි වශයෙන් හැම දෙයක සුභ වශයෙන් බලනකොට කාමච්ඡන්දි කියන ලෝභය ඇති වෙනවා. යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහනං හෝති තංච පජානාති. මේ කාමච්ඡන්දේ නැති වෙන්නේ කෙසේද කියන එක Taman දැනගන්නවා. කාමච්ඡන්දේ නැති වෙන කාරණා තියෙනවා කීපයක්. ඒ වගේම යතාච පහිනස්ස කාමච්ඡන්දස ආයතෙන් අනුප්පාදෝ උත්තංච පජානාති. මේ කාමච්ඡන්දේ නිෂ්ඨාවටම ප්‍රේණ වුණා නම් ඒකත් දැනගන්නවා. එතන කාමච්ඡන්දය ප්‍රහාණය වෙන හේතු හයක් තියෙනවා. යටපත් වෙන හේතු මොනවාද? හේතු අසුභ භාවනා උග්ඝහන. ඒ කියන්නේ අසුභ කර්මස්ථාන ඉගෙන ගන්නවා. අසුභ කර්මස්ථාන තියෙනවානේ 11. අපේ සවිඥානික අසුභයක් තියෙනවා මේ ශරීරය. අපේ ශරීරයේ කොට්ටාස 32ක් තියෙනවා, පටිච්චෝල කොට්ටාස. ඒවට කියනවා සවිඥානික අසුභය. අපි කියන්නේ කෙටියෙන් කියන්නේ කායගත සතිය කියලා. කායගත සතිය ඉගෙන ගන්නවා. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බකාදී වශයෙන් තියෙන දසාසුභය ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්නේ කොහොමද ඒක භාවනා කරන්නේ, කොහොමද ඒක ප්‍රතිභාග නිමෙත් ලැබෙන්නේ, කොහොමද ඒකෙන් ප්‍රථම ඥාන ලැබෙන්නේ, ඒවා ඉගෙන ගන්නවා. ඒක එක කාරණයක්. අනික අසුභ භාවනාන යෝගු ඊළඟට කායගත සතිය භාවනා කරනවා. දසාසුභේ භාවනා කරනවා. ඒ කායගත සති දසාසුභ භාවනා කරනකොට ධ්‍යාන වශයෙන් ප්‍රථම ඥානෙ ලබන්න පුළුවන්. ප්‍රථම ඥානෙ හරි ලැබුවා නම් රහතන් වහන්සේ කෙනෙක් වාගේ මේ කාම සම්පත් ගැන බිඳක්වත් ආස ඇති වෙන්නේ නැහැ. අන්න ඒකද කියනවා අසුභ භාවනාන යෝගෝ. ඊළඟට හරි ඉස්සර බණ කතාවක් කියනවා වංගීස කියන ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා අලුත. අනදමා හිමියන් වහන්සේක පින්දපාතේ වැඩිනවා. වන්නකොට ගමේ ගොඩේ තිබුණු විසභාග අරමුණක් හිතට වැඩිලා කාමච්ඡන්ද නීවරණය තුණා. උන්වහන්සේ නැවතිලා කිව්වා අනේ ස්වාමීන් මගේ හිත දනවා. කාමච්ඡන්දෙන් දනවා අනේ මට මේක නිමව ගන්න උදව් දෙන්න. අනදමා හිමියන් වහන්සේ වදාලා සුභ වශයෙන් බැලුව නිසානේ, ආත්ම වශයෙන් බැලුව නිසානේ, අසුභ වශයෙන් බලන්නේ, අසුභ වශයෙන් බලන්නේ, අනාත්ම වශයෙන් බලන්නේ කියලා උපදෙස් දුන්නා. එතකොට උන්වහන්සේට පුළුවන් වුණා හිත හදාගෙන යටපත් කරගන්න, පසුව රහත් වුණා. අපේ ලංකාවේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේ නමක් ඈත කාලේ උන්වහන්සේට අරවාගේ පින්නපාත යනකොට කාමච්ඡන්ද නීවරණයක් ඇති වුණා. යම් කෙසේ අසුභ මේ කියන්නේ විදභාග අරමුණක් ලැබිලා උන්වහන්සේට බලවත් ලැජ්ජාවක් ඇති වුණා. ගිල ගුරුවරයාට කිව්වා අනේ ස්වාමීනි මං හෙට උදේ එනකම් මේ පන්සිටක නවත්වනු මැනව. මං හෙට උදේ එනවා කියලා වේගින් ගියා ආරණ්‍යයකට. ඊළඟ සුප්‍රසිද්ධ රහතන් වහන්සේ ළමක් හිටියා. උන්වහන්සේ වැඳලා කිව්වා අනේ ස්වාමීනි මට දෙන්න කමතහනක්, මට මෙහෙම අකුසල් සිතිවිල්ලක් පහළ වුණා. ඉතින් අසුභ කර්මස්ථානෙ දුන්නා. මේ ස්වාමීන් වහන්සේ ගහකුලට වැඩලා භාවනා කළා මුළු රාත්‍රියම. නාතර පුළුවන් වුණ අනාගාමී වෙන්න. අනාගාමී නුගට මේ කාමච්ඡන්ද පටික ඔක්කොම යටපත් වුණා කියන්නේ අහෝසි වුණානේ. ඊට පස්සේ ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගත්තා. ඔය වාගේ තමයි තමන්ගේ సంతාණයට අසුභ කර්මස්ථාන භාවනාවක් ගතොත් වහාම කාමච්ඡන්ද නීවරණ යටපත් වෙනවා නැති වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරතා. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒ කාමච්ඡන්දේ යටපත් වෙනවා. අනික තමයි භෝජනේ මත්ඤ්‍යුතා. ආහාරේ පමණ දැනගන්නට ඕනේ. තමන් පරිහරණය කරන පරිභෝග කරන ආහාරය ඒක කියනවා මත්ඤ්‍යුතා කියනකොට පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ, ප්‍රත්‍යවේක්ෂා පමණ දැනගන්නට ඕනේ. පමණට පිළිගන්න ඕනේ, පමණට වල දන්න ඕනේ, ප්‍රත්‍යවේක්ෂාවෙන් වල දන්නට ඕනේ. එමනම් ඒ නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. අනික කල්යාණ මිත්‍තක අසුබ කර්මස්ථාන භාවනා වැඩු එවැනි ගුණ සම්පන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්ද මේ කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. අනික තමා සප්පාය කතා, ඒ කියන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙන සුදුසු බණ දහම් කතාවන් සවන් දීම නිසා කාමච්ඡන්ද යටපත් වෙනවා. මෙන්න මේ කාරණා පහ නිසා කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ඒ කියන්නේ අසුභ භාවනා ඉගෙන ගැනීම, අසුභ භාවනා වැඩිම, ඉන්ද්‍රිය සංවරයේ පුරුදු කර ගැනීම, ආහාරයේ කමන දැන පරිභෝග කිරීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම සහ ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට කාමච්ඡන්දය සෝවාන් මාර්ගඥානින් අපායගාමිනී කාමච්ඡන්දේ නූපදී යනවා. සකදාගාමී මාර්ගයෙන් තවත් පුණී වෙලා යනවා. අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ දෙයයි කාමච්ඡන්ද නීවරණයගේ නැවත නූපදන ආකාරයෙන් ප්‍රහාණය වෙන හැටි. ඊළඟ ව්‍යාපාදය. ව්‍යාපාදයේ සමාගි හිතේ කියනකොට අපි දැනගන්නට ඕනේ මෙන්න මට තරහක් ආවා. මේක ව්‍යාපාදයක්, ව්‍යාපාද නීවරණයක්. මේක ඇති වුණොත් මට දීර්ඝ සංසාරේ අනන්ත දුකින් මේ සිදු වෙනවා කියලා ඒ ගැන හිතන්නට ඕනේ. ඒක දැනගන්නට ඕනේ. දැනගෙන ඊළඟට ඒ ගැන මෙනෙහි කරනකොට ව්‍යාපාද සුණී වෙනවා නැති වෙනවා. ඒකට දැනගන්නවා දැන් මගේ හිතේ ව්‍යාපාදය නැති වුණා. යටපත් වුණා. යම් මේකින් ව්‍යාපාදි උපදින්නේ ඒකත් Taman තේරුම් කරගන්න නුවණින්. ව්‍යාපාදි උපදින්න හේතු කීපයක් තියෙනවානේ. ඒ කියන්නේ අර දස ආකාර ආඝාත වස්තු නිසා. දස ආකාර ආඝාත වස්තු කියන්නේ මොනවද? දැන් තමාට යම්කිසි කුජ්ජලයක අනත්යක් කරලා තිනවා කලින් දැනුත් කරනවා, මතුවටත් කරනවා. ඔන්න තුන් කාලයකින් Taman සම්බන්ධ තුන් ආකාරයෙන් කටගේ ව්‍යාපාරය ඇති වෙනවා. ඒ වගේම Tamanගේ හිතවතට, Tamanගේ හිතවත් කෙනෙකුට යම්කිසි කෙනෙක් කලින් කරදර කරලා තිනවා, දැනුත් කරනවා, ඉදිරියටත් කරනවා. අන්න එතන කොට 3යි 6යි. ඒ වගේම මගේ අහිතවන්තයන්ද අහිතවන්තයන්ද උපකාර කරලා තියෙනවා ඉස්සර. ඒ වගේ දැනුත් උපකාර කරනවා. මතුවටත් කරනවා. අන්න එතන 3යි. දැන් 9යි. තමා ගැනයි, තමන් හිතවතා ගැනයි 6යි. අහිතවතා ගැන සිතන කොට 3යි 9යි. ඊළඟට අස්ථාන කෝපය කියලා එකක් තියෙනවනේ. ආහාර ගන්නකොට ගලක් හැපුණොත් අන්න කේන්තියක්. එහෙම නැත්නම් කකුලේ යම්කිසි දෙයක් පැඩුණොත් ඒ තරහ යනවා. පාර යන කෙනෙක් වැල්දෙලස ගියානම් ඒ තරහ යනවා. ඔය වාගේ ගෙදර වැඩ කරනකොට මොන මොන හරි අඩුපාඩුනොත් ඕකට ඇහිං කියනවා. මේ වාගේ කෙනෙක් ඇවිල්ලා මුණ දුන්නේ නැත්නම් ඒ තරහ යනවා. මේක විදිහ ආකාරයෙන් මේ හිතේ අස්ථාන වශයෙන් තිබෙනවා. මේ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි, ද්‍රව්‍යයක් ගැන. යම්කිසි අචේතනික වස්තුවක් ගැන තරහ යම තමයි මේ ඒ කියන්නේ අස්ථාන කෝපි කියලා. දැන් වැස්ස වයින්නකොට ඒ තරහ යනවා. වැස්ස පානකොට ඒ තරහ යනවා. සමහරට රස්නේ වැඩිනකොට ඉතින් කේන්ති යනවා. ඒ වගේම සීතලෙනකොටත් ඒ කේන්ති යනවා. ඔය වාගේ අචේතනික වස්තු ගැන තරහ යාම තමයි අස්ථාන කෝපය. ඒතන 10 ආකාරයෙන් ওই කෝපය ඇති වෙනවා. ඒ කොම ව්‍යාපාද නීවරණය. දැන් අපි භාවනා කරනකොට මූණේ ඇවිල්ලා මැස්සෙක් වහනවා. ඉතින් කේන්ති යනවා. ඒකත් ව්‍යාපාදේ. එහෙම නැත්නම් හිදෙනවා. හිදෙනකොටත් කේන්ති යනවා. මේක ගාත කරදරයක් කියලා. ඔය වගේ හැම තැනකදීම තමන්ගේ හිතට මේ ව්‍යාපාදයේ නුරුස්සනකම එන්න පුළුවන්. ඒක ආબોධ කරගන්නවා. ඊළඟට මේ ව්‍යාපාදේ නැති වෙන ආකාරය බලනවා. කොහොමද මේ ව්‍යාපාදේ නැති වෙන්නේ? ව්‍යාපාදේ නැති වෙන්නත් කාරණා හයක් පමණ තියෙනවා. මෛත්‍රියේ කර්මස්ථාන ඉගෙනීම නිසා ව්‍යාපාදය යට වෙනවා. මෛත්‍රියේ භාවනා වැඩි වීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. එවාගෙම දේශේ ආදීනව සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෛත්‍රිය ආනිසංස සැලකීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. ඊට සුදුසු ධර්මානුශාසනාවන් ශ්‍රවණය කිරීම නිසා ව්‍යාපාදය යටපත් වෙනවා. මෙන්න මේ ආකාරයකින් ව්‍යාපාද නීවරණය යටපත් කරන්න පුළුවන්. මෛත්‍රියේ භාවනා ඉගෙන ගැනීම, මෛත්‍රියේ භාවනා වැඩි දියුණු කිරීම, දේශයේ ආදීනව නුවණින් සැලකීම, මෛත්‍රිය ආනිසංස නුවණින් සැලකීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. මේ නිසා ව්‍යාපාද නීවරණය යට වෙනවා. ව්‍යාපාද නීවරණේ ප්‍රහාණය වෙනවා අර වගේම. සෝවාන් මාර්ගඥානයෙන් අපාගාමිනී ව්‍යාපාදයේ අයිති වෙන්නේම නැහැ. අපාතන පාපයක් වෙන්නේ ව්‍යාපාදී. සකදාගාමී මාර්ගයෙන් තවත් ගොඩාක් දුරට තුනී වෙනවා. අවදාරික බව තුනී වෙනවා. අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණ ව්‍යාපාදය සාහනෙ වෙනව නැත් උපදීන්නේ නැහැ. ඒ බව ආબોධ කරගන්න. තීන මිද්ද දෙක. තීන මිද්ද කියන්නේ අර හිතේ චිත්තචෛසිකයන්ගේ ඇනිමැලිකමනේ. ඒක කායත සදින් බලපානවා. අර මුගලන් මහරහතන් වහන්සේ පළමුවෙන් සෝවාන් වුණානේ පැවිදි වෙන දවසෙම එදානේ පැවිදි වුණේ. උන්වහන්සේ දවස් 7ක්ම මේ යොනිදා භාවනා කළා. නොනිදා භාවනා කරපු නිසා හැම වෙලාවෙම කිරා වැටෙනවා. වාඩිනත් කිරා වැටෙනවා. සක්මනේදීත් කිරා වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක දිවසේ ඉඳලා හත් වෙනි දවස වැඩි ආපෙන්ද. වැඩිලා මේ ඇසුවා බ්‍රාහ්මණේ තියනව නේද? ඉදි කියලා නේද? එතකොට මෙන්න හැරුණා. ඉතින් වහාම වැඳලා භාග්‍යතුන් වහන්සේ තාසනයක් පනවල වාඩුණාන් පස්සේ බණ ටිකක් ඇහැරුවා. ඒ තීන මිද්ද යටපත් කරන උපදේශ හතක් දුන්නා. එයින් උන්වහන්සේ දිරිමත් වෙලා ඊට පස්සේ භාවනා වැඩුවා. අටවැනි දවසේදී සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ වාගේ මේ මහා පුණ්‍යෝත් මහා පුණ්‍යවන්තයන්ද පවා තීන මිද්දя වෙන්න බාධා කරනවා. ඒ අපි ගැන කවර කතාදනේ. ඒක නිසා අපි ඒ ගැන අවධානය යොදන්නට ඕනේ. මේ තීන මිද්දේ අපට ඇන්නේ නැති හැටියට. දැන් අපි භාවනා කරනකොට මම ගා බලන්නේ ඉතින් මේ සමහරඳ කුරුද නැති නිසා මම මොකෝ කිවි නැහැ. හේතු වෙලා ඉන්නවා. හේතු වෙලා ඉන්නකොට අනිවාර්යෙන් නිදිමත එනවා. කල්පනා කරලා බලන්න ඒක. කෙලින් ඉඳලා වාඩිලා බලන්න. කෙලින් ඉන්නකොට නිදිමත එන්නේ නැහැ. බොහෝ සෙයි. හැබැයි ඒක නිදිමරලා හිටියනම් ටිකක් ඉරා වැටෙන්න පුළුවන්. නමුත් අච්චරේ නැහැ. හේතු වෙලා ඉන්නකොට අනිවාර්යෙන් තීන මිද්ද එනවාමයි. හැබැයි මේ තීන මිද්ද කියන එක අකුසල්නේ. මේක අකුසලයක්. මේ කුසාසිතේ එන්නේ නැහැ. දැන් අපි භාවනා කරනකොට භාවනා කරන්නේ කුසාසිතින්නේ. ඒ කුසාසිතින් භාවනා කරනකොට අපේ හිතේ අකුසාසිතක් තමයි පහළ වෙන්නේ තීන මිද්ද වශයෙන්. ඒකට අපට පාඩුවක් මේක. ඒක ලොකු පාඩුවක්. නිසා අපි මේ තීන මිද්ද ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ තීන මිද්දය ඇතිවෙත මෙන්න තීන මිද්දක් අතර නෝනෙන් තේරුම් ගන්නවා. තීන මිද්ද යටපත් වෙච්ච වෙලාවෙන් දැන් මගේ හිතේ තීන මිද්ද නැහැ කියලා උනේ දැනගන්නවා. යම් විදිහකින් තීන මිද්දේ උපදින්නේ ඒකත් අපි ආબોධ කරගන්නවා. තීන මිද්ද උපදින්නේ ආහාරයේ පමණ නොදැනීම නිසා. ඒ වගේම අන්ධකාර වාසය නිසා. ඔයගේ හේතු නිසා තීන මිද්ද උපදිනවා. එතකොට මේ තීන මිද්ද නැති වෙන්නේ කොහොමද? අර වගේම කරුණු හයක් හේතු වෙනවා තීන මිද්ද යටපත් කරන්න. අතිභෝජනයේ නිමිත්තක් ග්‍රහණය කියලා වැඩිපුර කෑම ගැනීම ආදීනව සලකන්නට ඕනේ. බුද්ධ කාලයේ දනුත් ඇති ඉන්දියාවේ බුද්ධ කාලයේ ඔය කියන්නේ බ්‍රාහ්මණයෝ. ඒ බ්‍රාහ්මණයෝ කියන්නේ මේ යාග හෝම කරන අය. ගෙදරින් ඉන්න ඇත්ත නෙමෙයි. අනිත් පැයට යාග හෝම කරමින් සාන්ති කර්ම කරන අය. ඒ ඇත්තන්ද බොහෝම සලකනවා මිනිස්සු. පැවිද්දන් වගේ සලකනවා. ඔය සමන බ්‍රාහ්මණා කියන්නේ එහෙම තමයි. ශ්‍රමණයන්ද පැවිදිතුමාන ශ්‍රමණ කියනවා. අර යාග හෝම කරන සාන්තවරයන්ද කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ ඇත්තන්ද බොහෝම සංග්‍රහ කරන මිනිස්සු. විශේෂ අවස්ථාවල ගෙවල් වලට පමුණවාගෙන බොහෝම උදින් සංග්‍රහ කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණයන්ද නැන්නේ අර අපේ බුද්ධ නීතියේ තියෙන විනය ශික්ෂාපද නැහනේ. ඒගොල්ලෝ කෑම කනවා කොච්චරද? ආහාර හත්තක, තත්ත වත්තක, කාක මාසක, තත්ත මේ වමිතක, බුත්ත වමිතක ඔය වගේ නොයෙක් විදිහට ඒගොල්ලෝ කෑම කනවා. කොහොමද ආහාර හත්තක? කෑම අරගෙන අරගෙන නැගිට ගන්න බෑ කාට හරි කියන අනමගේ අතින් අල්ලන්න. ආහාර හත්තක. ඉතින් මේක මහා කරදරයක්. තත්ත වත්තක කෑම කාල නැගිට ගන්න බෑ වැටෙනවා එතනම. තත්ත වත්තක. බුත්ත වමිතක ඊළඟට කෑම අරගෙන මේක දිරවා ගන්න බෑ. උගුරට ඇඟිල්ල දාලා වමනේ කරන. බුත්ත වමිතක. කාක මාසක තවත් ඊටත් වඩා කෑම කාල රට අරගෙන ඉන්නවා කපුටන් ගන්න පුළුවන්. කාප මාසක. ඊළඟ අලංහත් මේ කාටක අලංසාටක කියන්නේ සමහරු කෑම කාලේ යැත්තන් ගර සලුව තියෙනවනේ ඒක දරා ගන්න බැහැ. මෙන්න මේ විදිහට ආහාර ගැනීම ආදීන සලකන්න ඕනේ. ඒකයි මේ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ කියන්නේ. ප්‍රමාණයට වඩා කෑම ගත්තොත් අනිවාර්යෙන් මේ වගේ සත්වයන් දෙවැටෙනවා. දැන් අතු උනත් ඕනවට වඩා කෑම ගත්තොත් නිදිමත එනවාමයි. අර කවුරුද දන්නවා කොසල් මහ රජුට බොහොම ප්‍රමාණයක් කෑම ගන්නවා මේ කාලේ මුල් කාලේ කොච්චරද? සාමාන්‍ය මිනිහෙක් ගන්න කෑමට වඩා 16 ගුණයක් කෑම ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට යනවා දවල් කෑම අරගෙන. හිරා වැටෙනවා. බනහන්න දෙන්නේ. එක දවසක් බුදුරජාන් වහන්සේ සම්නිලිකරා මොකද මේ ඌරෙක් වගේ නින්දා ගන්න කියලා. එහෙමත් කියලා තියෙනවා. පස්සේ රජුලුවන් ලැජ්ජා හිතුණා. ඒත් මේක අත්හර ගන්න බැහැ. පස්සේ රජුලුවන් එකකොට යනවා එනවා. බෑනලුවන් වෙන සුදර්ශන කෙනෙක් කුමාරයා. ඒ කුමාරයාට බුදුරජාන් වහන්සේ ගාථාවක් උගන්වනවා. මේ රජුරෝ කෑම ගන්න වෙලාවේ අන්තිම බත්තර ගන්න හදනකොට මෙන්න මේ ගාථාව කියන්නේ කියලා. ඉතින් එහෙම කළා. එහෙම කරනකොට මොකද උනේ? ඒ ගාථාව කියනකොට රජුරවන්න ඒ අන්තිම බත්තර ගන්න එපා වුණා. ඒ කාර්යගෙන බත්තුළු ගණන් කරනවා. පහවදා නැත්තම් ඊළඟ ආහාර වේලෙදී ඉක්මන හාල්යට ගණන් කරලා අඩු කරන්න ඕනේ. අන්න එහෙම තමයි කෑම ටික ටික අඩු කරගෙන ගියේ. හැමදාම දවසට තුන් වේලා මේ බක්තිරක ප්‍රමාණය හාල්යට අඩු කර කර අඩු කර කර ගියා. අන්තිමේදී සෑහෙන කාලකට පස්සේ මොකද රජු රෝගීන් කිව්වේ? ස්වාමීනි මං දැන් හරි සනීපයි. මට දැන් දෙමින්දල ඇතාපිටට පින්මෙන් කනින්න පුළුවන්. මට අස්සෙක් එක දැන් දුවන්න පුළුවන්. ඉස්සර මං හරියට ලෙඩයි. දැන් මට කිසිම ලෙඩක් නැහැ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ උපදෙස් නිසා තමයි මම මේ සුව වුණේ කියලා. අර සදාසන කුමාරයාට උගන්වන ගාථාව හරි වැදගත්. මනුජස්ස සදා සතිමතු මත්තං ජානතු ලද්ද භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා තනිකං ජීරති ආයුපාලයන්. මේකයි හොඳ ලස්සන ගාථාවක් ඒක. මනුජස්ස සදා සතිමතු හැමදාම හොඳ සිහියෙන් ඉන්න මිනිසයාට මත්තං ජානතු ලද්ද භෝජනේ තමන් අනුභව කරන ආහාරයේ පමණ දැනගන්නා උසැනැත්තාට තනෝහන්ති තනෝතස්ස භවන්ති වේදනා. වේදනා බොහොම තුනී වෙනවා. කනිකං ජීරති බොහොම සුවසේ ආහාර දිරවනවා. ආයුපාලයන් නිරෝගී වෙනවා, දීර්ඝාසු වෙනවා. ඒකයි මේ අනුශාසනාවයකින් රජුරෝ නිරෝගී වුණා. අන්න ඒ වාගේ වැඩිපුර ආහාර ගැනීමේ වරද තේරුම් ගන්නට ඕනේ. ඒකට කියනවා අතිභෝජනේ නිමිත්ත ගාවෝ කියලා. ඊළඟට ඉන්දියේ ඉරියාපත සම්පරිවර්තනතා ඉරියා මාරු කරන්න ඕනේ. දැන් අපට වාඩි වෙලා ඉන්නකොට නිදිමත ආවා නම් කුසීතකමක් ආවා නම් හිත ගන්නට ඕනේ. හිතගෙන ඉන්නකොටත් ආවා නම් සක්මන් කරන්නට ඕනේ. අන්න ඒ වාගේ ඒ තමන්ගේ තීන මිද්දේ එන්නේ නැති හැටේට ඉරියව මාරු කිරීම අවශ්‍ය වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් ඒ උපදේශය තමයි දීලා තිබුණේ. ඊළඟ තමයි ආලෝක සංඥා මානසිකාරෝ. ඒ කියන්නේ ඕනම වෙලාවක හිතට ආලෝකයක් ගන්න ඕනේ, හිතින් ආලෝක ගන්න ඕනේ. දැන් අපි රාත්‍රියේ අන්ධකාරයේ හිටියා, දවල් කාලේ අපි එළිය දැකගෙන හිටිය ආලෝකේනේ. ඒ දවල් ආලෝක කියලා රාත්‍රී කාලේ හිතින් අරමුණු කරන්න ඕන. එතකොටත් අර තීන මිද්දේ යටපත් වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොටත් ඒ තීන මිද්ද යටපත් කරගන්න පුළුවන්. අනික සප්පාය කතා ඒ තීන මිද්ද යටපත් කරන්නේ හේතු වෙන්නේ ධර්මානුශාසනාවන් සවන් දීම නිසාද මේ තීන මිද්ද යටපත් වෙනවා. හැබැයි මේ තීන මිද්දය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ රහත් මඟ නෝනේ. ඒත් එහා ටිකෙන් ටික ටිකෙන් ටික තුනි වෙවි යනවා. එතකොට රහත් මඟ නෝන දක්වා මේක යන්නේ මක් නිසාද? අර ලෝභ මූල සිත් අතුරෙන් දිට්ඨිගත විප්‍රයුක්ත සිත් තියෙනවානේ. ඒවා අර වගේ රහත් මඟ නුවණ දක්වාම යනවානේ. ඒ නිසා ඉතින් ඒ දක්වාම එකක් තියෙනවා. හැබැයි ඒක බහුල වශයෙන් උපදීන්නේ නැහැ. රහතන් වහන්සේලාට තීන මිද්දේ නැහැ. රහතන් වහන්සේලා නිදි කියන්න පුළුවන්. ඒකට කියනවා නිද්දා කීනාතව අනන්තෝ කාය ගේලඤ්ඤතෝ සිය. දැන් සමාහත ධ්‍යානලාභීන්ද මාර්ගඵලලාභින නිදිමත එනවා. ඒ කියන්නේ ශාරීරික දුර්වලතාවක් උඩයි. නැතුව තීන මිද්ද නිසා නෙමෙයි. ඊළඟට මෙන්න මේ තීන මිද්දේ මෙහෙම නැති වෙලා නැවත නූපදන ආකාරයක් නෝනින් අවබෝධ කර ගන්නවා. එතකොට දැන් මේ තුන්වෙනි එකයි හතරවෙනි එක උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කිව්වේ සිතේ විසිරෙනකම කුක්කුච්ච කිව්වේ පසුතැවිල්ල. මේ දෙක ඇති බව තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිත විසිරෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න හිතේ වික්ෂේපයක් හිත විසිරී යන උද්දච්චයක්. ඒක සංකේතනකටත් අපි දැන ගන්නවා දැන් මගේ හිතේ උද්දච්ච කුක්කුච්චයක් නැහැ. යම් විදියකින්ද මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ? ඒකත් අපි අවබෝධ කරගන්නට ඕනේ. උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ වීර්ය වැඩිනකොටයි. ඕනකට වඩා නිදි නැරීමෙන් ඕනකට වඩා වෙහෙසීමෙන් මේ හිතේ විසිරීම ඇති වෙනවා. ඒ මොකද මේ හිත වැඩ කරන සියුම් ඉන්ද්‍රියන් අති විලාසපත් වීම නිසා හිත විසිරී යන්නේ. අන්න ඒක නිසා අධික වීර්ය නිසා මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා. අනික් කාමේ තමයි තින් නොඑක් ආසාවා නිසා මේක හිත විසිරී යනවා. ඒ වගේම තමන් නොකල කුසල් ගැනත් කළ අකුසල් ගැන සිහි වෙනකොට කුක්කුච්ච ඇති වෙනවා. එහෙම අවස්ථාවල අපි ආවර්ජන කරන්නට ඕනේ. ඒ හිත විසිරෙ මේ විපිලිසර නොවෙන්න, කියන්නේ කුකුස් ඇති නොවෙන්න අපි නුවණින් යුක්ත වෙන්නට ඕනේ. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කරුණු හයක් තියෙනවා. මොනවද? බහුසුතත බණ ඉගෙන ගන්නට ඕනේ. බණ පොත් කියවන්න ඕනේ. ඒ වගේම බණ ඉගෙන ගන්නට ඕනේ. පරිපූර්ණකත මේව අර්ථ අහගන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ. හැම දෙයක් ගැනම ධර්මයේ ගැන සාකච්ඡා කරන්න. එතකොටත් මේ උද්දච්ච කුක්කුච්ච යට වෙනවා. විනය පිළිබඳව මේ දක්ෂතාව ඇති කරගන්න ඕනේ. භික්ෂුන් වහන්සේනම් විනය සමන්ත නීමිත විනය හොඳ ඉගෙන ගන්න ඕනේ. ගිහි පින්වතුනුත් තමන්ගේ ගිහි විනය හොඳ ඉගෙන ගන්නට ඕනේ. ඒකත් මේ උද්දච්ච කුක්කුච්ච යටපත් වෙන්න කාරණයක්. විශේෂයෙන් කුකුස් නැති වෙන්න. අනික කාරණේ තමයි කල්‍යාණ මිත්‍රත්වය. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාටද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. අනික බුද්ධ සේවිතා. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ යට තින්නට ඕනේ. එතකොටත් මේක සංසිදෙනවා. අනික සප්පාය කතා. ඊට සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීමෙන්ද උද්දච්ච කුක්කුච්ච යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ කවදද? උද්දච්චය නම් රහත් මඟ නුවණ දක්වා යනවා. කුක්කුච්චය කියන එක සෝවාන් මාර්ගඥානෙ යටපත් වෙනවා, නැති වෙනවා. දැත් නූපදන ආකාරයෙන් කුකුස යටපත් වෙනවා, ප්‍රහාණය වෙනවා. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතන සැකේ කියවනේ. බුද්ධේකංකති, ධම්මේකංකති, සංඝේකංකති, සික්ඛායකංකති, පුබ්බන්තේකංකති, අපරන්තේකංකති, පුබ්බන්තාපරන්තේකංකති, ඉදක්පච්චේතා ප්‍රතිසම්පන්නේසු ධම්මේසු කංකති. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකයක් තියෙනවනම් විචිකිච්ඡාවක්. ප්‍රතිපත්තියේ සීලය ගැන බණ භාවනා ගැන සැක තියෙනවනම් ඒකත් විචිකිච්ඡාවක්. ඒ වගේම අතීත කාලය ගැන සැක තියෙනවනම් විචිකිච්ඡාවක්. අනාගතය ගැන සැක තියෙනවනම් විචිකිච්ඡාවක්. ඒ වගේම ඒ දෙපැත්තම ගැන සැක තියෙනවනම් විචිකිච්ඡාවක්. අනික හේතුඵල ධර්ම ගැන සැකයක් තියෙනවනම් විචිකිච්ඡාවක්. ඔයක තියෙනවා ප්‍රතිරූප විචිකිච්ඡා කියලා එකක්. ඒක අකුසල නෙමෙයි. ප්‍රතිරූප විචිකිච්ඡා කියන්නේ දැන් අපි පාරට යනකොට දෙමන් සංදියකට හේතන මේ පාරද අනිත් පාරද මම යන්න ඕනේ. ඒ සැකයිනේ. ඒක විචිකිච්ඡාව අකුසලයක් නෙමෙයි. ඒක තමන් දැනගන්න අවශ්‍ය දෙයක් නොදන්නකම නිසා. ඒ වගේ ඒවට ප්‍රතිරූප විචිකිච්ඡා කියනවා. දැන් අපි මල් කැලයක් දැක්කොත් මේක අහවල් జాතියද වෙන අහවල් జాතියද සැක කරනවා. අන්නේ වාගේ ප්‍රතිරූප විචිකිච්ඡායක කෙලෙස් අකුසල් නෙමෙයි. මෙතන අකුසල් වෙන්නේ මේ මුලින් සඳහන් කළ දේවල්ට සම්බන්ධ සැකයයි. මේ සැකය ඇත්නම් ඒකත් Taman දැනගන්නට ඕනේ. සැකය නැතිනම් ඒකත් Taman දැනගන්නට ඕනේ. ඒක යම් හේතුවකින්ද සැකය උපදින්නේ? ඒකත් Taman අවබෝධ කරගන්නට ඕනේ. සැකේ නැති වෙන කාරණා හයක් අර වගේම තියෙනවා. බහුසුතතා, ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ ඉගෙන ගැනීම. ධර්මයේ මෙනෙහි කිරීම. අනික සාකච්ඡාව. ධර්ම කාරණා ගැන ඊට සාකච්ඡා කිරීමෙන්ද අර සැකේ දුරු වෙනවා. අනික් කාරණය තමයි අභිමුක්ඛ බහුලතා. ඒ කියන්නේ තුනුරුවන් ගැන බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ සංඝ රත්නයේ ශික්ෂා ප්‍රතිපත්ති ගැන ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගැනීම. ස්ථීර වශයෙන් ශ්‍රද්ධා පිහිටුවා ගන්නකොට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ කොහොමයි කියලා තමන් පිළිගන්නවා. අනික් කාරණේ තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. අනික වැඩිහිටියන් ආශ්‍රය කිරීම. අනික තමයි ඒ සුදුසු ධර්මානුශාසනාවන් සවන් දීම. එතකොට මේ විචිකිච්ඡාව යටපත් වෙන අතර මේක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වීපස්සෙන් ඈත පහළ වෙන්නේ. මෙන්න මේ විදිහට සරුවඥන් වහන්සේ අර ධම්මානුපස්සනාවේ නීවරණ විදර්ශනා ගැන දීර්ඝ විස්තරයක් දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා භාවනා කරනකොට තවදුරට කරුණ එකතු කරගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අපේ సంతානවල මේ නීවරණ පංචකේ වරින් වර උපදිනවා. ඒක හරියට හරි උපදේශයක් තියෙනවා මේ පොල් පිටක් පාගනවා කියලා. එක පැත්තක් පාගනොත් අනිත් පැත්ත ඉස්සෙනවා. ඒ පැත්ත පාගනොත් මේ පැත්තෙන් ඉස්සෙනවා. ඒ වගේ තමයි මේ නීවරණයන්ගේ ස්වභාවය. ඒක නිසා මේ නීවරණ කියන එක මහා ගැටලුවක්. ධ්‍යාන වඩන්න, සමාධි වඩන්න මහා ගැටලුවක්. අපි මේ ගැන සාවධාන වෙන්න ඕනේ කොහොමද මේ නීවරණ යටපත් කරන්නේ කියලා. ඒක අත්‍යවශ්‍ය ගුණාංග තමයි කුසල විතර්ක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල වේදනා, කුසල ඒකාග්‍රතාව. මෙන්න මේ පස් දෙනා සත්‍යමත් කර ගැනීම. තීන මිද්දං විචිකිච්ඡා ව්‍යාපාදෝද්ධච්ච කුක්කුචං කාමච්ඡන්දෝති මේ වේරී පිටක්ඛාදී නනුක්කමවා කියලා මේ නීවරණ පහ ධානාංගයන්ට පටහැනි යටි පෙන්නවා. තීන මිද්දං තීන මිද්දේ විරුද්ධයි කුසල විතර්කයට. විචිකිච්ඡා විචිකිච්ඡා විරුද්ධයි කුසල විචාරයට. ව්‍යාපාදයේ ව්‍යාපාද කියන නීවරණය ප්‍රීතියට විරුද්ධයි. එවාගෙම උද්දච්ච කුක්කුච්ච දෙක සැපයට විරුද්ධයි වේදනාවට. ඊළඟට කාමච්ඡන්දය ඒකාග්‍රතාව විරුද්ධයි. එතකොට මේ ඕනෝන අතර විරෝධාත්මකයක් තියෙන බැවින් අර කුසල විචාරකේ වඩන්න වඩන්න මේ තීන මිද්දේ යටපත් වෙනවා. කුසල විචාරයේ වැඩෙන්න වැඩෙන්න තීන විචිකිච්ඡාව යටපත් වෙනවා. කුසල ප්‍රීතියේ වැඩෙන්න වැඩෙන්න ව්‍යාපාදයේ යටපත් වෙනවා. කුසල සුඛය කුසල වේදනා වැඩෙන්න වැඩෙන්න උද්දච්ච කුක්කුච්චේ යටපත් වෙනවා. එවාගෙම ඒකාග්‍රතාව වැඩෙන්න වැඩෙන්න අර වගේම විචිකිච්ඡාව මේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. දැන් එතකොට මෙන්න මේ ධානාංග කොහොමද වැඩෙන්නේ? අපි දැන් ආස්වාස ප්‍රස්වාස ආරමුණ හරි බුදු ගුණ හරි මෛත්‍රිය හරි කවර හෝ භාවනාවක් වඩනකොට ඒ භාවනාවෙන් වැඩෙනවා මේ ධානාංග පහ. හිතේ සමාධි ශක්තිය වැඩෙන්න වැඩෙන මේ පහ වැඩෙනවා. වැඩලා යම් වෙලාවක උපචාර සමාධි මට්ටමට ආවනම් අන්න නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වුණා. ධානයට යන්න ඉස්සර මෙයාටපත් වුණා. ඒ වෙලාව බොහොම පුදුමාකාර මානසික සුවයක් ඉඳගන්න ලැබෙනවා. ඊට පස්සේ විස්කම්බන වෙනවා ධානයටපත් වෙනකොට. විස්කම්බනය වෙනවා තදින්ම යටපත් වෙනවා. අර උපචාර සමාධියෙන් තදංග වශයෙන් යටපත් වුණා විතරයි. තදංග කියන්නේ ඒ කුසලයේ පමණට යට වුණා. ධානයටපත් වෙනකොට විස්කම්බන කියන්නේ තදින්ම යටපත් වෙන මේ එබී යනවා නැත්නම් නොපෙනී යනවා. ධානයෙන් නැගිටිනකොටවත් ඒ වෙන්නේ නැහැ. අන්නේ මාත්‍යමන තමයි මේ පංච නීවරණ යටපත් වන්නේ මේ ධානාංග පහ ශක්තිමත් වෙනකොට. ඉතින් මේ ධානාංග වැඩෙන්න වැඩෙන්න නීවරණ යටපත් වෙන පමණක් නෙමෙයි ඒවත් තුනී වෙලා ගියලා යම් දවසක විපස්සනා ඥාන වැඩුණා නම් අරටත් වඩා තුනී වෙලා යනවා. එහෙම ගියලා සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට එක එක මාර්ගයට නියමිත පරිද්දෙන් ඒ නීවරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අහෝසියලා කවදාකවත් නැවත නීවරණ సంతානයක් නැති විනීවරණ సంతානයක් කියන්නේ නීවරණ නැති సంతානයක් ඇති බවටපත් වෙලා තමන්ගේ බලාපොරොත්තු ආත්ම సంతාන විමුක්තිය හෙවත් සාන්ත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව සැලසෙනවා. ගයි සරුවඥන් වහන්සේ මෙයා බොහෝම ලක්ෂණද පහදා දීලා තියෙනවා. එනිසා ඒ ශාන්ති නායකයන් වහන්සේ දීර්ඝ කාලයක් තුරු බෝධි සම්භාරානුභාවයෙන් බෝධි මූලයේදී මේ උත්තරීතර සමථ උපාසනා භාවනා මාර්ගයෙන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් නිවරණ ප්‍රහාණය කරගෙන සවාසන සකල ක්ලේශයන්ම ප්‍රහාණය කරගෙන ලෝසුරා බුද්ධ රාජ්‍යයට පත් වේවා දාලා සූවිස ආසංග ගණන් ජනතාවට ඒ සාන්ත නිවන ආબોධ කරවා වදාලා ඒ සරුවඥන් වහන්සේගේ සුවිසුද්ධ වූ සන්තාණයෙන් මානිල් මා සුවඳ විහෙදෙන සේමක පත්මයෙන් සුදු බුද්ධයාස් විහෙදෙන දරදාය ස්වරයෙන් අස්සංග සමන්වාකත බ්‍රහ්මස්වරයෙන් දේශනා කොට වදාළ සුපරිසුද්ධ වූ නෛර්යානික සේ සද්ධර්මයේ අද ජීවමානව පවතිනවා. ඒ ධර්ම දේශනා තුළින් අපටත් මේ නිවර්ණාදී උපක්ලේශයන් ජයගෙන ධ්‍යාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්නට අපරැස් කර ගන්න කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. සද්ධාවෙන් නුවණින් මේ ස්ථානයේ පූජන ස්ථානයේ පැමිණියා. බුද්ධ පූජා බෝධි පූජා පැවැත්තුවා. ශිල්පී සුදේ පාන්දර ඉඳලා බොහොම ගෞරවයෙන් දවසින් දවස දිනුන යුතකින් අද මේ දාසේ භාවනානුයෝගීව ගත කළා. අප දෙපාර්ශ්වයේ විසින් මේ රැස්පත් කර ගන්නා ලද ප්‍රතිපත්තිමය කුසල සම්භාර ධර්මයේ ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දීපාද පත්ම මූලයේ බුද්ධ පූජාවක්ම වේවා, ධර්ම රත්නයේ ඉදිරියේ ධර්ම පූජාවක් වේවා, සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා, දෙමව්පියන් ඉදිරියේ ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා, සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් පැවැත්මට අප කරන මේ ප්‍රතිපත්ති කුසලානුභාවයද හේතු වේවා. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරුවනට බුදු ශාසන ආරක්ෂා කර ගැනීමට අප රැස්කර ගන්න කුසලයේ ද ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම නමින් අභාවක් ප්‍රාර්ථනාෝපිය ගුරුවර බන්දු මිත්‍රාදී සිළු ඥාතීන්ද මේ පුණ්‍යලාභයත් වේවා. ඒ සෑම දිනාටද භව සංසාරයේ සුගති සම්පත් සිද්ධ වේ සතුව බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුවත් වේවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් එකින් අනුමෝදන් වෙත්වා. දිවි ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්බුදු සසුනේත බෞද්ධ ජනතාවට මහා සංගරුවනට මේ පින්වත් සැමටද අප ජීවත් වූ අප උපන්න ශ්‍රී ලංකා දීපයටද විශේෂයෙන් දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතා හිත මැදහත් සෑම සත්නකද මේ කුසලයේ ලෝසුරා සූපනිස හේතු වේවා. මේ ස්ථානයේ පූජනීය ස්වාමින් වහන්සේටත් එවාගේම එතරවැල්ල සිටින ස්වාමින් වහන්සේටත් මේ අපේ නාලක ස්වාමින් වහන්සේටත් එවාගේම තවත් ඉදිරියේ මෙතෙන්ද පැමිණෙන සීලම ස්වාමින් වහන්සේලාටත් එවාගේ මේ රටේ ඉන්න අපේ සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් ශ්‍රී ලංකාවේ හා වෙනත් විදේශ රටවල ජීවත් වෙන සංඝ පිරිසටත් එවාගේ මේ ශ්‍රද්ධා සම්පන්න මහතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හිතවත් සැමට මෙලොව වශයෙන් මිනිසක් සතවර්ෂ කාලම දීර්ඝාව ලැබේවා, කායික මානසික සැනසින්ද වැඩේවා, ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා, සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා, සතර වතනාතුරුත් පාරමී පුණ්‍යාත්මී ජීවිත ලැබේවා, සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වේවා, සතු බෝධියෙන් ලෝකෝත්තරාමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. අස්මින් විහාරේ චාරාණී අධිවත්තා ච දේවතා අනුමෝදිත्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එස්සාවසාචයම් හේහි සම්බතං පුඤ්ඤ සංසදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සංකති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා.
ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතං ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතං ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතං ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපංචතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිනාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්ඡාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමහි ගන්තේ භූරි සංඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමහි ධම්මේ සම්විත්තිකාකාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමහි සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තරේ සාදු සාදු සාදු
මෙතකින් වැස්පත් කරගත් සකල කුසල අනුභවයෙන් සමත ආයුරාරෝග්‍ය සේ සම්පත් අභිවර්ධනේ වේවා කායික මානසික සනසිල්ල වැඩේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත්යේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආදිගමනයේ තෙක් රත්නත්‍රය ආශිර්වාද වේවා කියා මහා සංඝ රත්නයේ වෙනුවෙන් අපේ මෛත්‍රියෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්ම වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
ධර්මාන් ශාස්නාව පැවැත්තු අද දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ